මිලට ගරු අමිල ප්‍රසාත් මන්ත්‍රීතුමා විනාඩි 8ක කාලයක් ඔබතුමා.
බොහොම ස්තුතියි මුරාසනාඩු මන්ත්‍රීතුමනි. මට පෙර කතා කරව මන්ත්‍රීතුමාගේ අවසාන දැනීම ආරම්භ කළොත් රාජ්‍ය සතු මුදල් විනාශ කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමම තමයි මෙතන තියෙන අර්බුදය. ලංකාවේ මිනිසුන්ගේ සල්ලි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි නොදන්න ඔවුන් දන්න යම් පුද්ගලයෙකුගේ ගිණුමට මුදල් බැර කිරීම තමයි මෙතන තියෙන අර්බුදය. නොවැම්බර් මාසේ 26 වෙනිදා මහා බැංකුව විසින් ඉදිරිපත් කරනවා මෙන්න මේ එකක්. මේ හැමලේම කියවන්නේ මේක කියවන්න කියලා මේ ඩොකියුමන්ට් එක. ප්‍රතිලාභියාගේ ලිපිණය එක්ස්පෝර්ට් ෆිනෑන්ස් ඕස්ට්‍රේලියා ආයතනයේ ලිපිණය නොවන බවත්, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න බවත්, ආපසු ගෙවීම සඳහා ගිණුම් විස්තර යලි තහවුරු කර ගැනීම පිණිස ණය දෙන ආයතන සමග සම්නිවේදනය කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී. නොවැම්බර් 26 පළවෙනි උපදේශය ලබා දෙනවා. කාටද? මුදල් අමාත්‍යාංශයට. දෙවැනි උපදේශය ලබා දෙනවා ඉන්දියාව විසින්. මේ තුන්වෙනි උපදේශයකුත් ලබා දෙනවා මේ කිසිවක් ගැන අවධානය යොමු නොකර අපේ පැත්තෙන් නොදන්නා ගිණුමකට සල්ලි යවනවා. නොදන්නා ගිණුම තමයි මෙතන මාතෘකාව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ පැත්තෙන්, අපේ රට පැත්තෙන් සිද්ධ වෙච්ච වරද, අපේ රට පැත්තෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම නිසියාකාරයට නොවීම නිසා ලංකාවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය වෙනවා. ඒ මුදල් රෙගුලාසි උල්ලංඝනය වීමත් එක්ක ප්‍රශ්නයක් වුණා, සල්ලි වගයක් ගියා, අපි සතුව තිබිච්ච සල්ලි වගයක් නොසැලකිලිමත් භාවයේ නිසා ගියා. ඔය වාර්තාවේ ඊළඟට තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරලා පිටුවංග 20 අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ නොදැනුවත්කම ආකාර්යක්ෂමතාවය හා නොසැලකිලිමත් භාවයේ මත පදනම් වූවක්ද යන සොයා බලන්න කියලා. ඒතර ඔය වාර්තාවේ තියෙන කරුණු දෙකක්. ඊළඟ එක තමයි මේ වැඩේ නිසා, මොන වැඩේද? ඩොලර් මිලියන් 2.5 නොසැලකිලිමත් ලෙස වෙනත් නොදන්නා ගිණුමකට යැවීම නිසා මුදල් රෙගුලාසි උල්ලංඝනය වෙනවා. මුදල් රෙගුලාසි 104(1). ඒ වගේ වෙලාවක කළ යුතු වැඩක් තියෙනවා. ඒතර ඒක උල්ලංඝනය වෙනවා. ඊළඟට ඒ උල්ලංඝනය වීමට පස්සේ කළ යුතු වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටික සිද්ධ වුණාද? පළවෙනි ප්‍රියාවලිය තමයි ප්‍රාරම්භක වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. කළාද? ආණ්ඩුව පැත්තෙන් දෙන්න ඕන උත්තරය ඕක. ඊට පස්සේ දින 7ක් ඇතුළත මේක ලැබුණේ නැත්නම් ඊළඟට කරන්න ඕන දේ තියෙනවා. පූර්ණ වාර්තාවක් පරීක්ෂණයෙන් පසු ඉදිරිපත් කරන්න ඕනේ. ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වුණාද? මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ පැත්තෙන් ඉදිරිපත් වුණාද? එහෙම උනේ නැත්නම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට විරුද්ධව මුදල් අමාත්‍යවරයා කටයුතු කළාද? ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා මුදල් අමාත්‍යාංශ මුදල් අමාත්‍යවරයා විසින් මේ වගකීම් පැහැර හරින්න බෑ කියලා. එතකොට එක පැත්තකින් ලංකාවේ මුදල් වගයක් නොදන්න ගිණුමකට යවුවා, ඒ යවීම පිළිබඳව නිලධාරීන්ට රේව පරීක්ෂණ සිද්ධ වුණාද, ඒ වෙනුවෙන් කටයුතු කළාද කියන එක තමයි විපක්ෂයේ හැටියට අපි ප්‍රශ්න කරන්නේ. ඒතර මේ සල්ලි ටික ගියේ කොහෙටද? ඒක පිළිබඳව හොයාගන්න එක වෙනම වැඩක්. හැබැයි අපේ කතාව තමයි මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් නියමාකාරයට සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව පැත්තෙන් මේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට කිසිම තැනකට දන්වන්නේ නැතුව ඉද්දි එළියෙන් තමයි තොරතුරු පළවෙනි වතාවට එන්නේ. ඒ නිසා මේක ආණ්ඩුව වගකීම් පැහැර හැරීම පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ විදිහට තොරතුරු ලැබිලා තියෙද්දිත් ක්‍රියාත්මක නොවීම නිසා සිද්ධ වෙච්ච දේ එක පැත්තකින් මුදල් නැති වුණා, අනිත් පැත්තෙන් මහ බැංකුවේ සේවය කරපු කෙනෙකුගේ ජීවිතේ නැති වුණා. මේ විදිහට කරුණු ලැබිලා තියෙද්දි නිසියාකාරයට ක්‍රියාත්මක නොවීම නිසා තමයි පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු කියන දෙන්නට මරණ දඬුවම නියම වුණේ. එතකොට මෙතනත් ඒ අපරාධමය වරද සිද්ධ වෙනවා. මේ අපරාධමය වරද සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙනුත් උසාවිය හරහා දඬුවම් කිරීමේ වගකීම ආණ්ඩුවටම තියෙනවා. ඒ ඒගොල්ලෝ හැම වෙලාවෙම හරියට මේ වැඩේ කරනවා කියලා කියනවනේ. ඉතින් මේක පළවෙනි වතාව නෙමෙයි. මේක කලියනොත් මේ වැඩේම සිද්ධ වෙනවා. මේ ආණ්ඩුව මේ සැරින් සැරේ කරන එකම දේ. දිත්වා සුලිකුණාටුව පිළිබඳ අදහසත් ඕකම තමයි. දිත්වා සුලිකුණාටුව පිළිබඳ අදහස කියද්දිම ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යතුමත් යනවා. සභානායකතුමාම කිව්වා එයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ක්‍රියාත්මක වුණාද? නැහැ නේ අද වෙනකන්. පිළිබඳව ක්‍රියාත්මක වෙනවා කියලා ඔබතුමා කිව්වනේ. ක්‍රියාත්මකුනේ නැහැ සභානායකතුමා. අද වෙනකන්. ඒකම පස්සේ කියන්න මේ කතාවට දාලව ඩිජිටල් අමාත්‍යාංශයත් එක්ක එයා කරන ව්‍යාපාර පිළිබඳව ඉතින් මේ හදිසි ආපු එකක් ඒ දැකපු නිසා ඩොලර් මිලියන් 2.5 විතරක් නෙවෙයි. ඊළඟ එක තමයි දිත්වා සුලිකුණාටුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අසල්වාසී රටවල් දන්වලා තියෙද්දි ඒ පිළිබඳව කටයුතු නොකිරීම නිසා මිනිස් ජීවිත 800ක් විතර හානි මිය ගියා. ඒකෙන් සැලකිය යුතු පිරිසක් බේරගන්න තිබ්බා ආණ්ඩුව අදාළ අමාත්‍යවරයා නිසියාකාරයට කටයුතු කළා නම් ඒක තේරුව තමයි නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සහ තමන්ට කැමති තමන් ආස කරන නිලධාරීන් අදාළ ආයතන වලට පත් කරගත්තට පස්සේ ඒ අයට මේ කාර්ය ක්‍රියාවලිය නිසියාකාරයට කරන්න බැරුව යනවා. බැරුව යනකොට ඒ ඇතිවන ගැටලුව වලට ලංකාවේ ජීවත් වන මිනිස්සුන්ට වගේ යන සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගේ තත්වයකදී රටේ මිනිස්සුන්ට තියෙන්නේ උසාවියේ පිළිසරණ පතන්න විතරයි. උසාවියේ පිළිසරණ පතන්න නම් උසාවිය ස්වාධීනව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කාල සීමාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව බරපතල සාකච්ඡාවක් ලංකාවේ සිද්ධ වෙනවා. ඒ පිළිබඳව තියම අදහසක් ඉදිරිපත් කළ යුතුයි කියලා මම හිතනවා. ඇයි එහෙම කියන්නේ? මේ වෙලාවේදී ආණ්ඩුව ගේන්න හදන මේ ප්‍රතිසංස්කරණයට නීති ශේෂ්ත්‍රයේ ඉන්න සියලු දෙනා විරුද්ධයි. නීතිඥ සංගමයේ විරුද්ධයි, විනිසුරු සංගමයේ විරුද්ධයි, මානායක හිමියෝරු විරුද්ධයි, ඊට අමතරව පිටරට සංවිධාන විරුද්ධයි. ප්‍රංශයේ නීති සංගමයක් මම දැක්ක විරුද්ධ වෙලා තියෙනවා. ඇංග්ලිකන් සභාව විරුද්ධ වෙලා තියෙනවා. ආසියාවේ නීතිඥ සංගමයක් විරුද්ධ වෙලා තියෙනවා. මේ සමස්ත පද්ධතියම ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයේ විරුද්ධ වෙලා තියෙනවා. මේ සියලුම දෙනා විරුද්ධ වෙලා තියෙන මොහොතක ආණ්ඩුව ලයිලයියේ මේ අග්‍ර විනිශ්චකාරතුමා පිළිබඳව වැඩිපුර කතා කළේ. අග්‍ර විනිශ්චකාරතුමාගේ දුරකාලයේ වැඩි කරගන්න උවමනා වුණේ මම දැක වසන්ත ඇමතිතුමා කියනවා මේක සූරසේන බීතිකාව කියලා අපිට තියෙන. අපිට සූරසේන බීතිකාව නෙමෙයි, ආණ්ඩුවට තියෙනවා කෝදාගොඩ බීතිකාව. ඒ මොකද්ද? ඊළඟට පත් වෙන්න ඉන්න අග්‍ර විනිශ්චකාර දුරේ පත් වෙන්න ඉන්න කෙනාට මේ තනතුර අහිමි කිරීම තමයි ආණ්ඩුවේ අරමුණ. කෝදාගොඩ බීතිකාවෙන් පෙළීම නිසා අවාසනාවට සූරසේන බීතිකාව කියලා එක අපේ පැත්තටම යොමු කරන්න උත්සාහ කරනවා. මේ වගේ ප්‍රතිසංස්කරණයන් ලෝකේ කරපු හැම අවස්ථාවකම විශාල කාල සීමාවක් අරගෙන අදාළ ශේෂ්ත්‍රයේ ඉන්න අය එක්ක සාකච්ඡා කරලා බොහොම හොඳින් කරපු වැඩ ආණ්ඩුව ලයිලයියේ කරන්න දරන උත්සාහයේම ඒකෙන් පෙන්눔 කරනවා මොකක්ද සැකසිත දෙයක් මේ අයට කරන්න උවමනාවක් තියෙන බව. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ පද්ධතියේ තියෙන්න ඕනේ ස්වාධීනෝ. නමුත් ආණ්ඩුව විසින් මේ කරමින් ඉන්න ක්‍රියාකලාපයේ නිසා මේ කරමින් දරන උත්සාහය නිසා විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් සිද්ධ වෙන්න යනවා. ඇත්තටම නඩු ප්‍රමාද වෙනවා නම් ඒ නඩු ප්‍රමාද වීම පිළිබඳව කළ යුතු වැඩ කළ යුතු දේවල් ටික ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් පිටු 506ක වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තැනකවත් අධිකරණයේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම පිළිබඳව නැහැ. ඊළඟ ප්‍රශ්නය තමයි අධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීම සේවා කාලය. කොහෙන්ද ඔයාලේ අවුරුදු 2 හොයාගත්තේ? ඔබතුමාලා මොකද්ද ගත්ත නිර්ණායකය? මොකද්ද මේ විද්‍යාත්මක ක්‍රමය? මේ කිසිම දෙයක් පිළිබඳව අදහසක් අවම වශයෙන් විනිසුරුවරුන්ගෙන්වත් අහන්නේ නැතුව ඔබ තීරණය කරනවා අවුරුදු 2ක සේවා කාලයක් වැඩි කරපුවාම මේ නඩු ටික ඉවර කරගන්න පුළුවන් කියලා. හේතුව ඔබ දිගින් දිගටම කුමක් දෝ දෙයක් එක්ක වැඩ කරන බව පෙනී යනවා. හේතුව හොඳ දේවල් කරනවා නම් කලබලයේ ලයිලයියේ කරන්න උවමනාවක් නැහැ. ඊළඟ කාරණාව තමයි කිව්වා ශිරාණි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චකාරතුමිය අයින් කිරීම පිළිබඳව. දැන් ශිරාණි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චකාරතුමිය අයින් කිරීම පිළිබඳ සාකච්ඡාවේදී ලංකාවේ ඔය ආණ්ඩුව දිගින් දිගටම කියන ඒකාධිපතියෙක්යි සැලකෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා. එහෙනම් ඔය මොකුත්ම නොකර තේරිමිකාර සභා මොකුත්ම නොදා වයස බැලුවා. මේ වයසේ විශ්‍රාමයක් ගන්න ඕනේ කියලා වයස අඩු කරන්න තිබ්බා. අද වයස වැඩි කරලා අග්‍ර විනිශ්චකාරතුමාව තියාගන්න දරන ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රතිවිරුද්ධ පැත්ත කරන්න තිබුණා. හැබැයි ඔබ ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන මහින්ද රාජපක්ෂවත් මේ විදියට වයස අඩු කරලා අග්‍ර විනිශ්චකාරතුමිය අයින් කරන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා මෙතන පැහැදිලිවම ඔබ කුමක්දෝ වැඩකට සූදානම් වෙනවා. ඒ වැඩේ භයානකයි. හේතුව රාජ්‍යයේ ඔබ අර නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් මල්ලංගි දෙක කියනවා රාජ්‍යයේ ඔබට අත්පත් කරගත නොහැකි ඔබට පිටින් තියෙන සියලු ස්වාධීන ආයතන ටික ඔබේ ග්‍රහණයට අරගෙන ඔබ මොකද්දෝ මනෝමූලික ක්‍රියාවලියකට යන්න දරන උත්සාහයක් තියෙනවා. හේතුව මේවා ඇත්තටම කළ යුතු වැඩ නම් උදාහරණයක් කියන්නම්. ඔබේ ආණ්ඩුවේම අලුත් ත්‍රස්ත විරෝධී පනත ඔබ වෙනස් කරන්න දරන උත්සාහය ත්‍රස්ත විරෝධී පනත. මේ වෙද්දි 42 ඒ කමිටුව රැස් වෙලා තියෙනවා. පොලිසිය, නීතිඥයන්, මිනිස්සුන් සියලු දෙනා. ඒ කියන්නේ යමක් හරියට කරනවා නම් පොඩි වෙලාවක අවසන් කරනවා. යමක් හරියට කරනවා නම් ඒ කරන විදිය මෙහෙම තියෙද්දි ලහිලයියේ මොකද්දෝ වැඩක් මේ කරන්න උත්සාහ කරනවා. පැහැදිලිවම ඔබ දරන උත්සාහය ඇතුලේ අනාගතයේ බොහෝ නරක ප්‍රතිවිපාක ආණ්ඩුවටම අත්විඳින්න සිද්ධ වෙනවා. හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට දුරයෙන් යන්න උනේ ඔය වගේ සිදුවීම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කිරීම නිසාම තමයි. ඒ නිසා මේක පිළිබඳව අවධානය යොමු කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය 1931 ඉඳලා තිබිච්ච දෙයක් මේ රටේ. ඡන්ද ක්‍රමයේ අවුරුදු 100කට කිට්ටුයි. ඔබ නටන්න හදන නාඩගමේ කෙළවර මහින්දත් ගෙදර ගියා නම් අනුර ගෙදර යන එක සිම්පල් කියලා ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා ආණ්ඩුවට ඉල්ලා සිටිනවා.
ස්තුතිගරු මන්ත්‍රීතුමනි.